సమంతా చక్రవాలేసు అత్రా గచ్చంతు దేవత సద్దమ్మం మునిరాజస్ సునంతు సగ్గమొక్కదం ధమ్మశ్రవణ కాలో అయం బదంత ధమ్మశ్రవణ కాలో అయం బదంత ధమ్మశ్రవణ కాలో అయం బదంత నమో తస్స భగవతో అరహతో సమ్మా సంబుద్ధస్ నమో తస్స భగవతో అరహతో సమ్మా సంబుద్ధస్ నమో తస్స భగవతో అరహతో సమ్మా సంబుద్ధస్ ఏ అప్పగే శాస్త్రు సమ్మా సంబుదురజానన్ వహన్సేట అపహమదినాగేమ నమస్కారే వేవా సుపిన్ వాక్ని ఉపహమదినా మే వెలా విబలాపురత్వాన్ని ధర్మశ్రవణే కరాన్నటాయి అద మీ దేశనావే దాయకత్వేగిన కటేతుకరను లబాన్ని గంపహ బెండియముళ్ళ నొంబర్ దిశీయ విసిపహిన్ సి దిక నివసే పదించి చంద్రలాల్ అభేసింగ్ మహాత్మా గాయత్రి నిశాంక ససిందు పుతనువాన్ కవీంద్ర పులేంద్రి కేన ఎదియ నివరు దిదనేతులు పిన్నుతున్ ఎకతు ఎలా మే ఉతుం దేశనావట దాయకత్వేగిన కటేతు కరను ఇది మీ పిన్నుతున్గి అరమును సిహి కరల అపి దేశనావ అవసాని అనుమోదనాక్రాంటు బలాపరుత్తు ఎనో దెన్ ధర్మశ్రవణేకరాన్నట కాలయ పిన్నత్ని మీ జీవితేతుల ఎత్తటమ బుదురజానన్ వహన్సే అప్పట వదాలి ఇతామ పరిశ్రమింగ్ మీ జీవితేతుల పీడావకట పాత్తి నెతువ అవబోధే కరాయన విధి ఇది మీ అవబోధే కీనిక అపి అలుతెం హోయండు హొందనే అపి ఇన్న జీవితే తులిన్మ తమై అపి అవబోధే అద్దకిండో ఇంక అవబోధేట వినమ పరిచ్ఛేదయక్ హోయండు ఉత్సాహ కలొత్ అపి తామ అసార్థక వినో ఐ అపి మీ హురువెచ్చ రటావక్ ఎతులిని అపి ఇన్ని అపి అపే జీవితే పురుదువెచ్చ హురువెచ్చ రటావక్ తీరు ఈ రటావేతులే తమయ్య అపి ఇన్ని మీ రటావేతులు ఇన్న గమం ఇక పారట మేము వినస్సింది బే కొహమ మీ హురువ కడాన్ని అపి తిన గతికత్య మీ గతికత్తే కడల సమాట అపిట ధర్మే హంబ వెన్ని భూమి పశ్చాత్కాలీను ముల్కాలి ధర్మే హంబ ఉనేత్నే ఎతకొట అపి ధర్మే అపిట లెబిన కొట్టమ అపి సేహిన కాలయ పహువెల ఇతి పహువే ఇలా ధర్మే హంబైన ఒకట ధర్మే హంబేంట కలింగ్ తిబును జీవితయాక్ తీరు ఏ జీవిత ఎత్తులే హురువెచ్చ గతికత్వే అంటిక అప్పిట తీరు తేవ ఇక పార అయింకర్ల దా అండ్ బే అరి అమారు ఏక ఏక బొమ్మ లేసి ఇంకరాండు పులవ మేడాన్ని అపికేనో తమాయి నిక కత్తావట మెహిమ మెహిమ వినస్సుని కేలైతే హిమ లేసినే వినస్సుని ඉතින් බොහොම ලොකු ජවයක් ඕන වෙනස් වෙන්න සහ වෙනස් වෙනකොටත් අර පවතින ජීවිතේ අරුබුද එන්න පුළුවන් මේ අපි ගොඩනගාගත් ජීවිතේ විවිධ අරුබුද එන්න පුළුවන් ඉතින් බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරන්නේ මේ පවතින ජීවිතේ අරුබුද වලට යන්නේ නැතුව පවතින ජීවිතය ඇතුලේ කෝලහලයකට යන්නේ නැතුව මේ පවතින ජීවිතයේ ඇතුළින්ම සත්‍ය අවබෝධයට අදාළ අර්ථයක් හොයන්න කියලායි. දැන් ලංකාවේ බෞද්ධයෝ ගොඩක් දෙනෙක් කරන්නේ ඒගොල්ලන්ට දැනෙනවා මේ ගත කරපු ජීවිතයේ සත්‍ය අවබෝධයට බොහොම දුර බව. ඒ කතාව ඇත්ත. මොකද මේ ගත කරපු ජීවිතයේ ආත්ම දෘෂ්ටියයි වැඩිලා තියෙන්නේ. කෙලෙස් තමයි වැඩිලා තියෙන්නේ. රාග, ద్వේෂ, මෝහ වලින් පීඩිත ජීවිතයක් තමයි අපිට තිබිලා තියෙන්නේ. ඉතින් කෙලෙස් වලින් බැටකන ජීවිතයක් තමයි අපිට තිබිලා තියෙන්නේ. ඉතින් බුද්ධ ශාසනය කතා කරන්නේ නිකෙලෙස් කමක් ගැන. සියලු දුක නසාදාන එකක් ගැන කතා කරන්නේ. තණ්හාව ගෙවලා දාන එකක් ගැන කතා කරන්නේ. ඉතින් මේ දෙකේකට ගැටෙනවා තමයි. එතකොට අපි අලුත් පරිච්ඡේදයකට යන්න අපි කැමති. කැමැත්තක් තියෙනවා. අර නිකෙලෙස් ජීවිතේ හොඳයි. දුකෙන් මිදෙන්න ඕන. ඉතින් මේ දුක නම් මහා කිසිම තේරුමක් නැති එකක්. මේ වැඩක් නෑ මේ ජීවිතේ කියලා හිටිකමං හිතෙනවා. එහෙම හිතිලා අලුත් පරිච්ඡේදයකට යන්න උත්සාහ කරනවා බොහොම අසාර්ථකයි. ඇයි? අර පරණ ගතිකත්වයන් එක්ක අලුත් ජීවිතයකට යන්න බෑ. පරණ හුරුවක් එක්ක අලුත් ජීවිතයකට යන්න බෑ. අර හුරුව එනවා නිතරමතු වෙලා. හුරු වෙච්ච තත්වයට තමයි ගතිය කියලා කියන්නේ. ඒ හුරුව තමයි අපේ චින්තනමය හුරුව තමයි අපිට නැවත ප්‍රතිසන්දිය හදලා දෙන්නේ. ඒකනේ කියන්නේ ගතිය, චුතිය, පටිසන්දිය කියලා. මේ කෙලෙස් සහගත හුරුවක් තමයි අපට තියෙන්නේ. ඉතින් මේ කෙලෙස් සහගත හුරුව ඇතුලෙන් අපට තේරෙනවා මේ කෙලෙස් සහගත හුරුව සහ නිකෙලෙස් වීම කියන එක අතර ගැටුමක් තියෙනවා. කෙලෙස් සහගත හුරුවත් නිකෙලෙස් වීමත් අතර ගැටුමක් පවතිනවා. ඉතින් මේක ගැටුමක් පවතිනවා නම් නිකෙලෙස් වීම පිණිස, කෙලෙසුන්ගෙන් මිදීම පිණිස දැන් කුමක් කළ යුතුද? කෙලෙසුන්ගෙන් මිදීම පිණිස, නිකෙලෙස් වීම පිණිස අප කළ යුතු වන්නේයන් කවර දෙයක්වත් නෙමෙයි. නිකෙලෙස් වීම පිණිස අපි ජවය ගන්න ඕන. නිකෙලෙස් වීම පිණිස අපි ජවය ගන්න ඕන. එතකොට මේ නිකෙලෙස් වීම පිණිස ගොඩනගා ගන්න ජවය, නිකෙලෙස් වීම පිණිස අපි තුල ඇති වෙන අභිප්‍රේරණි අලුතෙන් හදන්න ඕන කතාව. ඉතින් අලුත් එක්කට යන්නේ කොහොමද? දරුවට බැඳිලා, බිරිඳට බැඳිලා, ස්වාමියාට බැඳිලා, අම්මා තාත්තට බැඳිලා, මේ බැඳිච්ච ජීවිතය ඇතුලේ තණ්හාව ගෙවලා දාන කතාවට එකපාර යන්න බෑ. ඒ නිසා තමයි ගොඩාක් දෙනෙක් බුද්ධ ශාසනයට ආවත් වැඩි කාලයක් යන්න ඉස්සෙල්ලා කඩාගෙන වැටෙන්නේ. හොඳට ධර්මයට එනවා සමහර අය පිළිවෙත් පුරන්න ඕන කියලා. ඉතින් ඔය බණ එහෙම අහගෙන එනවා. ධර්මයක් දිනු කරන්න ඕන, අරිය ශ්‍රැංග මාර්ගේ වඩන්න ඕන. ඇත්ත තමයි හාඳුරුනේ, මේක නම් ඕනේ. මා විශාල දුකක් කියලා හිතාගෙන එකපාරටම ධර්මයට එනවා. තුන් මාසයක්වත් ධර්මයේ ඉන්න බෑ. හේතුව අර ගතිකත්වයේ තුලින් ආපු කෙලෙස් සහගත හුරුව විසින් එයාව නැවතත් ආයෙත් ඒ පැත්තට ඇදලා දානවා. එයා තුල වැඩෙන ධර්මයේ දුරුවල. එහෙනම් අපි මොකද කර? අපි කරන්න ඕන ඔය ජීවිතයේ ඇතුළෙන්ම ධර්මයේ ගන්න එක. ගත කරන ජීවිතයේ තියෙන එක ඇතුළෙන්ම ධර්මයේ ගන්න එක. ඔයාලව ගත කරන ජීවිතයේ තියෙන්නේ ඒක තුලින්ම ධර්මයේ ගන්න එක. ඒකට බොහොම පොඩි කාරණා ටිකයි තියෙන්නේ. ඉතින් මේ බුද්ධ ශාසනයේ තියෙන ඒවා ගොඩක් අමාරු දේවල් නෙමෙයි. ධර්මයට අවතීර්ණය වෙන කෙනෙක්ගේ ජීවිතය ඇතුලේ තියෙන්න ඕන සම්බන්ධතාවයේ කඩලා දාන එක නෙමෙයි. තියෙන සම්බන්ධතාව තියෙන ඒවා කඩලා දාන්න හොඳ නැහැ. ඒ සම්බන්ධතාවයේ ඇතුලේම ධර්මයේ මතු කරන්න ඕන. අන්න ඒක තමයි අපේ ක්‍රමේ. ඉතින් ඒ අභියෝගයක් නැහැ ධර්මයේ. ධර්මයේ ජීවිතයට ආවම කිසිම අභියෝගයක් නැහැ. ධර්මයේ වැඩෙන ජීවිතය ඇතුලේ කිසිම ප්‍රශ්නයක් නැහැ. ඉතින් මේ හැබැයි අර සම්බන්ධතාවල වුණත් ධර්මයේ තිබුණාම ඕන වෙලාවක සම්බන්ධතාවය අතාරින්න පුළුවන්. මොකද සමහර සම්බන්ධතාව අපට අතහැරෙනවනේ. දැන් කෙනෙක් මැරුණොත් අතහැරෙනවනේ. එතකොට එයාට අර අතහැරලා දාන්න පුළුවන් මට්ටමේ සම්බන්ධතාව තමයි තියෙන්නේ. අර දැඩිව උපාදානය කරගත්ත ඒවා නේද සම්පූර්ණ සම්බන්ධතාවෙන් අයින් වෙලා එකපාර අපි ධර්මයට එන්නේ නැහැ. එහෙම ධර්මයට ඇවිල්ලා ධර්මයක් දියුණු කරගෙන යන්න අමාරුයි. ඒක විශාල සමාජ ගැටලුවක් ඒක. දැන් අපි පිළිවෙත් පුරන්න කිව්වම ඔයාලා ඔක්කොම කැලේට යන්න ගියෝ. ගෙදර බිරිඳ, ස්වාමියා, අම්මා, තාත්තා ඔක්කොම අතහැරලා ඒක කරන්න බෑ ඒක. ඇයි? එතකොට වෙනම ව්‍යාකූලත්වයක්, වෙනම ප්‍රශ්නයක් හැදෙනවානේ සමාජය ඇතුළේ. එතකොට අපි මොකද කරන්නේ? අපි කරන්නේ සම්බන්ධතාවයේ ඇතුළෙන්ම ධර්මය වඩනවා. එතකොට සම්බන්ධතාවයේ අතෑරුණත් කනස්සල්ලක් නැහැ. සම්බන්ධතාවයේ අතෑරුණත් අපිට කිසිම ප්‍රශ්නයක්, කිසිම කනස්සල්ලක් එන්නේ නැහැ. ඒ නිසා අපි දක්ෂ වෙන්න ඕනේ මේ සම්බන්ධතා බිඳ ගන්න නෙමෙයි, ඒවා ඇතුළෙන්ම ධර්මයක් මතු කරගන්න. ඉතින් මේක කොහොමද කරන්නේ කියලා තමයි අපි මේ දේශනාවේදී ඔය පින්නතුන්ලාට කතා කරන්නේ, දේශනා කරන්නේ. පින්නතුනි, අපි පොඩි වෙනස්කම් ටිකක් කරගන්න කැමති වෙන්න ඕනේ. පළවෙනි එක තමයි අපි දැනගන්න ඕන අපේ සිතේ ස්වභාවය. එච්චරයි කරන්න තියෙන්නේ. මොකද්ද සිතේ ස්වභාවය? මම අද මේ බණ ඇහුවට, මම අද දන් දුන්නට, අද මම පිළිවෙත් පිරුවට, අද මට ධර්මයක් දියුණු කරන්න ඕන කියලා මගේ හිත කිව්වට, මගේ හිත අද එහෙම කිව්වට, සත්‍ය වශයෙන්ම මට ධර්මයක් නොතිබුණු කාලේ තමයි වැඩියෙන් තියෙන්නේ. හොඳට බලන්නකෝ, අවුරුදු 50න් විතර කෙනෙක් බණ අහන්න ධර්මයට ඇවිල්ලා පිළිවෙත් පුරන්න පටන් ගයි. 50ක් ඉඳලා තියෙන්නේ කාම ලෝකයේ කෙලෙස් එක්ක. ඒ ධර්මයෙන් බල බලා වැඩ කරපු අය නෙමෙයි. සීලයකට වටිනාකම් දුන්න අය නෙමෙයි. තිසරණයට වටිනාකම් දුන්න අය නෙමෙයි. ඉතින් පස්සේ කාලේ වටිනාකම දෙන්න ඇවිල්ලා තියෙන. ඒක කමක් නැහැ, ඒක ප්‍රශ්නයක් නැහැ. එහෙනම් අපිට අවුරුදු 50ක කෙලෙස් සහගත ගතියක් තියෙනවා මිහි මතකයේ තුල. සංසාරෙන් ගෙන අපුටික තව කොහොමද? මිහි අපිට මතකයේ ඇතුලේ වුණත් අපේ හුරුව එච්චර හොඳ එකක් නෙමෙයි. රාගය, ద్వේසය, මෝහය, ඡන්දය, නන්දිය වගේ ගතියක් තමයි අපේ ඇතුලේ තියෙන්නේ. ඉතින් විතරාගී බව ගැන, තණ්හාව ගෙවල ඕව ගැන අපිට ලොකු අදහසකුත් නැහැ. හරිද? එහෙමනම් අපි මොකද්ද කරන්න ඕන? මෙන්න මෙබඳු ජීවිත ගතියක් සහ සාංසාරික ගතියක් අපි තුල තියෙන බව අපි දකින්න දක්ෂ වෙනවා. ජීවිත ගතිය කියන්නේ මිහි උරු වෙච්ච ඒවා. මිහි වටිනාකම දුන්නේව. එනකොට එහෙම වටිනාකම් ගෙනාවේ නැහැ. මෙහෙට එනකොට කවුරුත් වටිනාකම් ගෙනාවේ නැහැනේ. මෙහි ඇවිල්ලානේ වටිනාකම් හදාගත්තේ. දැන් පොඩි කාලේ පුංචි දරුවෙකුට අම්මා කියලා කෙනෙක් ගැන යා දන්නේ. තාත්තා කියලා කෙනෙක් ගැන යා දන්නේ නැහැ. ඒ දරුවා බිහි වෙනකම් මගේ දරුවා කියලා කිසිම සංජානනයක් ඒ අම්මට තිබිලා නැහැ. ලෝකේ උපදින්නේ ලෝකයට සාපේක්ෂව. ලෝකේ උපදින්නේ ඊට සාපේක්ෂවනේ. ඒක සාපේක්ෂව ඇති වෙන එක. දැන් එක දරුවෙක් නම් එක ගෙදරක ඉන්නේ. ඒක දරුවයි ගෙදර ඉන්නේ. එතකොට ඔන්නේ යාට ඒ ගෙදරට තවත් පුංචි දරුවෙක් හම්බ වෙනවා. ඔන්නේ එකණි කිනා පිරිමි දරුවෙක් වැඩි හිටි ළමයා. දැන් තව ළමෙක් හම්බ වෙනවා ඒ අම්මට. ගෑනු ළමයි. එතකොට අර මේ පිරිමි ළමයා ඉපදිලා අවුරුදු දෙකක් දෙකමාරක් ගියම තව ගෙදරට ගෑනු ළමෙක් උපදිනවා. ඒ ගෙදර ඒ අම්මගේම කුසින්. එතකොට දැන් ළමයි දෙන්නෙක් ඉපදුනානි. එක ළමයි අවුරුදු දෙකකට දෙකමාරකට ඉස්සල්ලා, ඉතුරු ළමයි අවුරුදු දෙකමාරකට පස්සේ. එහෙම ඉපදුනාට මේ සංජානන ක්‍රියාවලිය තුල, සංජානන ක්‍රියාවලිය තුල, මේ ලෝකේ අඳුනා ගැනීම තුල, අඳුනා ගැනීම තුල ලෝකේ උපදින්නේ එක මාරකට. අයි දැන් අයියා ඉපදිච්ච දවසෙමයි එයාගේ නංගිත් ඉපදිලා තියෙන්නේ. ඇයි ඒ අඳුනගන්නේ එහෙමනේ? අයියා ඉපදුණු දවසෙමයි. අපිට හිතනවා අවුරුදු දෙකමාරක විතර තියෙනවා පරතරයක් කියලා. නමුත් නෑ, එකම වෙලාවේ උපදින්නේ. අයිය අයියට සාපේක්ෂව තමයි නංගි ඉන්නේ. නංගිට සාපේක්ෂව තමයි අයියා කියලා කෙනෙක් හිටියේ නැහැ එදා වෙනකම්. නංගි කියලා කෙනෙක් හිටියෙත් නැහැ. ලෝකෙ මැවෙන්නේ සාපේක්ෂව. දැන් අම්මා උපදින්නේ පුතා උපදිච්ච දවසෙමයි. කෙනෙක් කියන්න පුළුවන් නෑ අම්මා ඉපදෙලා අවුරුදු 25කට විතර පස්සේ විවාහ වෙලානේ ළමයි හම්බ වුනේ කියලා කෙනෙක් කියන්න පුළුවන් නෑ නෑ. ආ පුතා ඉපදුනාට පස්සේ තමයි යගේ අම්මා ඉපදුනේ. අම්මට සාපේක්ෂව තමයි පුතා, පුතාට සාපේක්ෂව අම්මා. සාපේක්ෂව නිවදින්නේ. ස්ත්‍රියක් කියලා කෙනෙක් හිටියට අම්මා කියලා කෙනෙක් හිටියේ නැහනේ. දරුවා ලැබුණාට පස්සේ ආ හිතනවා මම තමයි අම්මා කියලා. මේ තමයි මගේ පුතා කියලා. එතකොට පුතා ලැබුණ දවසේමයි අම්මා වෙලා තියෙන්නේ. මං කියන්නේ ස්ත්‍රියගේ පහළවීම නෙමෙයි. අපි තුල තියෙන මේ සංජානන ක්‍රියාවලිය තුල සිද්ධ වෙන්නේ ලෝකේ සාපේක්ෂව අටගන්නේ. මෙන්න මේ සාපේක්ෂව අටගන්න ලෝකයේ ඇතුලේ මිහි වටිනාකම් දුන්න ගතියක් අපිට තියෙනවා. මෙහි වටිනාකම් දීලා තියෙනවා. මෙහි හදාගත්ත වටිනාකම් ටිකක් ඇත්තටම තියෙනවා. එතකොට මේ වටිනාකම් ටිකක් අපිට තිබුණාට අපිට ධර්මයක් තිබුණේ නැහැ මේ වටිනාකම් ලෝකයට දෙනකොට. එහෙනම් මෙහි ගුරු වෙච්ච ගතිකත්වයකුත් තියෙනවා. සසරෙන් ගෙනාපු ටිකකුත් තියෙනවා. නික සංසාර ගති තියෙන්නේ. දැන් කෙනෙක් ස්වභාවයෙන්ම රාගයට බරයි. ස්වභාවයෙන්ම කේන්ති යනවා කෙනෙකුට. සමහර අය ඉන්නවා නිකන් එයාලගේ අම්මලත් නිවිලා. තාත්තලත් එහෙම නැහැ. නමුත් දරුවා අරින්ම අවුල් වෙලා. ඇයි සසරින් ගෙනාපු ටිකුත් තියෙනවා. හැකියාවන් අරවමයෝ නොයෙක් දේවල් සංසාරෙන් ගේනේවා ටිකකුත් අපට තියෙනවා. එතකොට එහෙනම් මෙහි හුරු වෙන ගතිකත්වයකුත් තියෙනවා, සසරින් ගේනේවා ටිකකුත් තියෙනවා. මේ ඔක්කොමත් එක්ක තමයි ඔයාලා ඔය බණ අහන්නේ. සාංසාරික ගතියක් සහ මෙහි හුරු වෙච්ච පාරිසරික සාධක, සමාජීය සාධක, ඇසුර, මේ ඔක්කොමත් එක්ක ගොඩනැගිච්ච මෙහි ගතිකත්වයකුත් අපට තියෙනවා. ඒ ගතිකත්වයන් ඔක්කොම එක එකපාර ධර්මයට ආවා කියලා අපිට ධර්මයක් දිනු කරන්න බෑ. අර පරණ ගතිය එනවා එකපාර මතු වෙලා. එතකොට අර ධර්මයට යනවා. ඒ නිසා තමයි වැඩි කාල ධර්මී ඉන්නේ නැත්තේ. ධර්මී ඉන්නේ නැත්තේ. දැන් පැවිද්දෙක් වුණා සමහර පැවිද්ද අතහැරලා දාන්නේ එයාගේ අසත්පුරුෂකමටම නිමි. දැන් සමහර අයිනෝ පැවිදි වෙනවා. ටික කාලයක් ඉඳලා පැවිද්ද අතහැරලා දානවා. එතකොට යා ඇත්තටම යා පැවිද්දා තාරින්නේ මේ බලන්න බොරුවනි කරලා තියෙන්නේ මේ හාඳුරෝ. මෙයා මේ වෙන ව්‍යාපාරයක් නේ කරලා තියෙන්නේ කියලා කවදාවත් අපි යාට ගරහන්න හොඳ නැහැ. ඇයි? එයා අවංකව පැවිද්දට ආවත් අර සාංශාරික ගතිය සහ එයාගේ සසර ජීවිත හුරුවට අදාළ කෙලෙස් සහගත තත්ත්වයට වඩා එයා තුළ වැඩෙන ධර්මයේ දුර්වලයි. එතකොට අර ගතිකත්වය ඇවිල්ලා එයාව නැවතත් අභියෝගයට ලක් කරනවා. ඔන්න ඔය අභියෝගයේ තමයි අපි ඉස්සරහ තියෙන්නේ. එහෙනම් අපි පළවෙනියෙන් දකින්න ඕනේ මේ ටික කරලා බලන්න පොඩි වෙනස්කම් කරන්න තියෙන. අපි පළවෙනියෙන් දකින්න ඕනේ ගතිය තමයි අපි තුල පවතින විශාලම අභියෝගයේ විදියට. ඒ ගතිය දෙපැත්තකින් පෝෂණය වෙලා තියෙනවා. මේ ජීවිතය තුළ ජීවත් වෙන රටාව තුළ ජීවත් වෙන ක්‍රමවේදය තුළ අපේ ගතිය පෝෂණය වෙලා සහ ඒ ගතිකත්වය අපි තුළ අපි හුරු වෙලා ඒකට. ඒකට හුරු වෙලා අපේ පුරුදු තියෙන්නේ. ඒ හුරු ඇතුලේ අපේ අස්වාභාවික වෙලා ස්වභාවික නෑ. දැන් දරුවෙක් උපදිනකොටම ස්වභාවිකයි. එයා තුළ තියෙන එයා තුළ ආරෝපණය වෙන ගතිකත්වයන් තුළින් එයා තුළ මමත්වයේ මෝරනවා. එයා ලෝකයට සාපේක්ෂව වටිනාකම් හදා ගන්නවා සහ ලෝකයටත් විවිධ වටිනාකම් දෙනවා. එයා මෙහි ඉපදිලා හිතනවා මේ තමයි මගේ අම්මා, මේ තාත්තා, මේ ඥාතීන්, මේ නැන්දා, මේ මාමා, මේ මගේ ගෙදර, මේ මගේ වාහනේ කියලා වටිනාකම් දෙනවා. ඒ වගේ උරුමකරුවා මේ මම කියලා මේ තමයි ඇතුළටත් වටිනාකම් හදා ගන්නවා. ඉපදිනකොට මෙහි මොකක්වත් තිබුණේ නැහැ. එතකොට ඉපදිච්ච ගමන් මෙයාට ලෝකෙම අහිමි වුණත් එයා ගණන් ගන්නෑ, එයාට අඬන්නේ, කඳුළු වෙන්නේ නෑ. එහෙම ඉන්නේ නෑ. වටිනාකම් දුන්න ලෝකේ කඩා වැටෙනකොට ඔන්න සෝසසුම් වෙනවා, කඳුළු වෙනවා. එහෙනම් මෙහි අපි මතක තියාගන්න අපි සසරින් ගෙන ආපු ගතිකත්වයකුත් තියෙනවා. අපි ওই මිනිසුන්ට කතාවට කියන්නේ ඔය සංසාර පුරුදු කියලා එහෙම ඔය කියන්නේ. එහෙනම් අපිට සංසාරින් ගෙන ආපු ගතිකත්වයන් ටිකකුත් තියෙනවා. මේ හුරුවිච්ච ගතිකත්වයන් ටිකුත් තියෙනවා. මෙන්න මේ ටික තමයි අපිට තියෙන අභියෝගය. ඇයි ඒක අභියෝගයක් වෙන්නේ? අපි ධර්මයට ආවත්, පිළිවෙත් පුරන්න ආවත්, බණ අහන්න ආවත්, සිල් රකින්න ආවත් අර පරණ ගති එනවා. ඒ ගතිකත්වය ඇතුලේ හුරු එනවා. හුරු වෙච්ච ඒවා අපි පුරුදු වෙච්ච ටික එළියට එනවා. එතකොට මේ පුරුදු වෙච්ච ටික එළියට ආවම ඒ ගතිකත්වය අපිට අභියෝගය කියලා අපිට දකින්න බැරි වුණොත් එහෙම අපි කිසිම දෙයක් අපි තුල වැඩින්න. එහෙනම් අපි දකින්න ඕන පළවෙනි එක අපි අභියෝගයේ විදියට සලකන්න ඕන අපේ ගතිකත්වය. මේ කියන්නේ ඔයාලට නිකන් හිතනවනම් සෝවාන්වත් වෙන්න ඕන කියලා දුක ඉවර කරන්න ඕන කියනවනේ. ඔයාලා පළවෙනි අභියෝගයේ විදියට දකින්න ඕන සංසාරික ගතිකත්වය සහ මේ සංසාරික මේ ජීවිත හුරුව. සසර හුරුවයි ජීවිත හුරුවයි අභියෝගයේ විදියට දකින්න ඕන. ඒ හුරුව තමයි ඔයාලා ධර්මයෙන් අයින් කරන්නේ. දෙවෙනි කාරණේ තමයි ඔය පින්නතුල්ලාට ජීවිත අවබෝධය කරා යන්න උවමනාවක් තියෙනවා නම්. ජීවිත අවබෝධය කරා යන්න උවමනාවක් ඔය පින්නතුන්ට තියෙනවා නම් ඔය පින්නතුන්ලා කරන්න ඕන පළවෙනි දේ තමයි, මූලික දේ තමයි, ඔය පින්නතුන්ලා අර සාංසාරික සහ ජීවිත ගතිකත්වයේ අභියෝගයේ විදියට දැකලා, ජීවිතයේ අභියෝගයේ විදියට දැකලා මේ ගතිකත්වයෙන් මිදීම කියන එක අරමුණු කරන්න ඕන උදේ හවස. මේ ගතිකත්වයෙන් මිදෙන්න නිතර මිදෙන එක අරමුණු නොකළොත් එහෙම ආයෙත් අර ගතිකත්වය ඇතුළේ හිර වෙනවා. මේක මන් තුල මුහුණ දෙන විශාලම අභියෝගයේ විදියට දැක් ඔය මේ තත්ත්වෙන් මිදෙන්න සිතුවිල්ලක් උපද්දවන්න ඕනේ. මොකද මේ සිතට අනුව තමයි අපි වැඩ කරන්නේ. සිතුවිල්ල උපද්දවන්න. මේ සිතුවිලි වල මහ ලොකු බලයක් තියෙනවා. සිතුවිලි මතමයි දුක පවතින්නේ. සිතුවිලි වෙනස් වුණාම දුක නෑ. දුක කියන්නේ සැබෑවටම භෞතිකව පවතින දෙයක් කියලා අපි හිතුවට ඇත්තටම එහෙම එකක් නෙමෙයි. දුක කියන්නේ සිතුවිලි මත පවතින එකක්. සිතුවිලි මතින් තමයි අපිට දුක උරගාන්න පුළුවන්. දුක භුක්ති විඳින්න පුළුවන් සිතුවිලි වලින්. දුකට පාදක වෙන ලෝකයක් තියනවා වගේ හිතුවට දුකට පාදක වෙන ලෝකයක් තියෙන බවට සිතුවිලි ගලන්නේ නැත්තම්. දුකට පාදක වෙන ලෝකයක් තියෙන බවට සිතුවිලි වැටහෙන්නේ නැත්තම්. පින්වත්නි කවදාවත් දුක කියලා එකක් ලෝකේ නැහැ. ලියම් කෙනෙක් දුක උරගාන්නේ සිතුවිලි මතින්. පින්වත්නි දුක කියන්නේ සිතුවිලි මත මැවෙන තත්වයක්. ඒ නිසා සිත සහ සිතුවිලි වෙනස් වුණාට පස්සේ මේ ප්‍රශ්නේ ගොඩාක් විසඳෙනවා. සිත සහ සිතුවිලි වෙනස් වුණාම මේ ප්‍රශ්නේ විසඳෙනවා. හොඳට බලන්නකෝ පින්වත්නි මේ වෙලාවේ ඔය පින්නතුන්ලාට ලෝකය අහිමි වෙච්ච බවට සිතට සිතුවිලි ගලන්න ඕන. ලෝකය අහිමි වෙච්ච බවට ඔය පින්නතුන්ලාට සිතුවිලි ගලන්න නැත්තම් හඬන්න බෑනේ. වෙලපින්න බෑනේ. සෝසුසු මෙලන්න බෑනේ. සිතුවිලි නැති තැනක. ඒකනේ අපි අවධානය වෙන පැත්තකට අපි ගන්න. මිනිහෙක් උදේ ඉඳලා හවස් වෙනකන් අඬ අඬ ඉන්නේ නෑනේ. අවදානම වෙනස් වුණාට පස්සේ අහිනාත් වෙනවා. හොඳට බලන්නකෝ මලගෙවල් වලට ගිහි කොච්චරම සමීපතම කෙනෙක් මිය ගියත් ඒගොල්ලෝ දිගටම 365 දවසෙම එක දිගට අඩුම මැරිච්ච මුල් කාලෙවත් එහෙම එක දිගට අඬන්නේ. අරමුණු වීම ඇතුලේ සිතුවිලි ගලන්න ඕන. අරමුණු වීම ඇතුලේ සිතුවිලි ගලන්න නැත්තම් අරමුණු වීම ඇතුලේ සිතුවිලි ගලන්න නැත්තම් කඳුළු වෙන්නේ. පින්වත්නි, මේ යථාර්ථයේ බුදුරජාණන් වහන්සේ තමයි අපට වදාළේ. ඉතින් අරමුණු වෙන පැත්තකට ගත්තාම පින්වත්නි මිනිසු හිනා වෙනවා. ආයෙත් අර දුකට හේතුව අරමුණු කරපු ගමන් ඔන්න කඳුළු වෙන්න පටන් ගන්නවා. සෝසුසු මෙලනවා, වැළපෙනවා, කෑ ගහනවා, නොයෙක් දේවල් කරනවා. ආයෙත් අරමුණු වෙන පැත්තකට ගත්තාම, මානසිකාරය වෙන පැත්තකට ගත්තාම, ඒ පැත්තින් සිතුවිලි ගලනකොට අර සිතුවිලි ඔක්කොම නිරුද්ධයි. එතකොට ආයෙත් හිනා වෙන්න පුළුවන්. හිනා වෙවි ආයෙ අඬන්න පුළුවන්, අඬ අඬ ආයෙ හිනා වෙන්න පුළුවන්. ඇඬීම් සහ වැළපීම්, සෝසුසුම් හෙලීම් මේ සියල්ලමත්, සිනහව, ආස්වාදේ මේ සියල්ලමත් සිතුවිලි මතින් අත්දකින්න එක. ඉතින් මේ සිතුවිලි ගැන දන්නේ නැති නිසා ඒ ආස්වාදේ මත පදිංචි වෙලා ඉඳ හදනවා. කඳුල නැද්දුවම ඉඳ හදනවා. මේ සිනහව හැමදාම පවත්තු ගන්න උත්සාහ කරනවා. ඇයි? සිතුවිලි අනිත්‍යයි, වෙනස් වෙලා යනවා, විපරිණාමයට පත් වෙනවා, අඤ්ඤතා භාවික, ඒවා දන්නේ නැනේ මෙයා මොකුත්. එයා දන්නේ නැතිකමට එයා හිතනවා මට සිනහවත් එක්ක, ආස්වාදයත් එක්ක, මනාපලෝකයත් එක්ක හැමදාම ඇයි හොඳයි කම්පාගෙන ඉන්න පුළුවන් කියලා. ඉතින් මනාප අමනාප දෙකම ලෝකේ ධර්මතාවයක්. මේ දෙකටම අදාළ සිතුවිලි ගලනකොට සිනහව සහ කඳුල දෙකම උපදිනවා. සිනහවත් අනිත්‍ය වී යන දෙයක්, කඳුලත් අනිත්‍ය වී යන දෙයක් කියලා මැදහත් සිතක් උපදවා ගැනීමේ උච්චතම අවස්ථාව විදියට තමයි කෙනෙක් අරහත්වයට පත් වෙන්නේ. මැදහත්කමේ ඉහළම අවකාශයේ විදියටයි අරහත්වයට පත් වෙන්නේ. නමුත් අපි උගන්නලා නැහැ ලංකාවේ බෞද්ධයන්ට සිත මැදහත්ව තියාගන්නේ කොහොමද කියලා. ලංකාවේ ගොඩාක් දෙනෙක් දන්නේ නැහැ සිත මැදහත්ව තියාගන්නේ කොහොමද කියලා. ඒකට පොඩි දේවල් කරන්න ඕන. පුංචි දේවල්. ඒතර පළවෙනි එක මොකද්ද? මම මුහුණ දෙන අභියෝගය දැනගන්න. අභියෝගය දැනගත්තේ නැත්නම් අභියෝගෙ මිදෙන්නේ නැහනේ. හොඳට බලන්නකෝ, අපි අභියෝගයේ විදියට සලකන දේ අපි පළවෙනි අඳුනගත්තොත් තමයි අපිට අභියෝගයේ ජයග්‍රහණය කරන්න පුළුවන්, නිවන් දකින්න පුළුවන් කෙටියෙන් කිව්වොත්. ඒතර අපි අභියෝගයේ විදියට දකින්න ඕන මොකද්ද? මේ කාණ්ඩ නැති ඒවා, මේ මෙහා ගෙදර හාල් නැති ඒවා, ඕවා ප්‍රශ්න නෙමෙයි. ඕවා පොඩි ප්‍රශ්න, ඕවා විසඳ ගන්න පුළුවන්. ඊට වඩා බරපතල ඉතාම ගැඹුරින් Tamanගේ මනස කියව ගන්නකොට, ඉතාම ගැඹුරින් Tamanගේ ඇතුළාන්තයේ කියව ගන්නකොට අපට ඇතුළාන්තයේ අරුබුදයක් පේනවා. ඇතුළාන්තයේ අපට ප්‍රශ්නයක් පේනවා. ඇතුළාන්තයේ තුල පැන නගින ගැටලුවක් පේනවා. ඒ ඇතුළාන්තයෙන් මෙන්න ගැටලුවක් පේනවා. මොකක්ද ඒ ගැටලුව? ගැටලුව තමයි සංසාරයෙන් ගෙනාපු ගතියකුත් තියෙනවා, මෙහි හුරු වෙච්ච හුරුවකුත් තියෙනවා. ඔය දෙක ඉදිරිපත් වෙනකොට ධර්මී පෑල දොරින් යනවා. කාටවත් ධර්මයක් දිනු කරන්න බෑ. පැවිද්දෙක් වුණත් එයාට අර ගතිය ඉදිරිපත් වෙන, එයා ගතිය සංසාරික ගතියත් ජීවිතේ හුරුවත් අභියෝග විදිහට දැක්කේ නැත්නම් එයා ඉක්මනට පැවිද්දෙන් පිරිහිලා යනවා. එක්කෝ එයා සිවුරු අරිනවා, එක්කෝ පැවිද්ද ඇතුළෙම අර පරණ වැඩ ටික කරන්න පටන් ගන්නවා. එතකොට එහෙම වෙනකොට ඔයාලා කලකිරෙන්න හොඳ නැහැ. ඇයි? දකින්න ඕන අනේ මේ ස්වාමීන් වහන්සේට සාංසාරික ගතියයි ජීවිත හුරුවයි දෙක අභියෝගයේ විදිහට දකින්න බැරි වෙලා. ඉතින් මටත් ඕක තමයි වෙන්නේ කියලා ඔය පින්නතුන්ලා තම තමන්ගේ ජීවිතය තුළ දකින්න ඕන. එතකොට පිරිහිච්ච පැවිද්දක් තුලින් පවා ඔයාලට අභියෝගේ පෙනේ. කඩාවැටිච්ච පැවිද්දෙක් තුලින් පවා, පිරිහිලා නන්නත්තර වෙච්ච පැවිද්දෙක්ගෙන් පවා එමය ඉන්නවනේ. ඒ බඳු පැවිද්දෙක්ගෙන් පවා ඔයාලට පෙනෙයි අභියෝගය. එතකොට එයා ගැන අපිට Facebook එකේ ලියන්න හිතෙන්නේ නැහැ. කමෙන්ට්ස් දාන්න හිතෙන්නේ නැහැ. ඒ post ෂෙයා කරගන්න හිතෙන්නේ නැහැ. ඒවා එක එකනා ඉස්සරහ හුවා දක්වන්න හිතෙන්නේ නැහැ. පාරේ බොහොම ස්වාමීන් දැක්කම අර පරණ මතකේ එන්නේ උඩට. පරණ මතකේ අර ෆේස්බුක් එකේ දකින්න පැවිද්දන්ගේ දුර්වල චර්යා සම්බන්ධ මතකය මේ පාරේ හාමුදුරු කෙනෙක් දැක්කම එන්නේ. එයාට පේන්නේ අර භික්ෂුව ඇතුලින් අභියෝගය දැකපු නැති පැවිද්දෙක් කියලා විතරයි. එහෙනම් ඔය පින්නතුන්ලාට නිවන් දකින්න ඕන වගේ එකක් හිතෙනවා නා. අඩුම සෝවාන්වත් වෙන්න ඕන කියලා හිතෙනවා නා. ඕම ඉන්න මට්ටමින් සෝවාන්නම් වෙන්න බෑ. පළවෙනි එක තමයි ඔය පින්නතුන්ලා සාංසාරික ගතියයි ජීවිත හුරුවයි දෙක අභියෝගයේ විදියට දකින්න ඕන. එක. ඒක තමයි ඔය පින්නතුන්ලා දකින්න ඕන පළවෙනිම අභියෝගයේ පළවෙනිම දේ. ඒක දකින් නැත්නම් එයාට කවදාවත් සත්‍ය අවබෝධය කරා යන්න බෑ. එතකොට එයාට යාව පේන්න ගන්නවා. දැන් අපිට ලොකුම ප්‍රශ්නේ තමයි අපිට අපිව පේන්නේ නැති එක. අපි මුණ දෙන විශාලම ප්‍රශ්නයක් තමයි පින්නොත්නි අපිට අපිව පේන්නේ නැහැ. අපිව පේන්නේ නැත්නම් කොහොමද පින්නොත්නි අපි මේ සාංසාරික ගතියෙන් මුදව ගන්නේ? සාංසාරික ගතියෙන් අපට මිදෙන එක පින්වත්නි ලේසි පහසු දෙයක් නෙමෙයි. ඔන්න ඔය විදියට දැක්කාම ඔය පින්නතුන්ට ඔය පින්නතුන්ගේ ඇතුලෙන් එන මහ බරපතල අභියෝගයක් පේන්න පටන් ගන්නවා. බරපතල අභියෝගයක් පේන්න පටන් ගන්නවා. දෙක, හැම වෙලාවකම ඔය පින්නතුන්ලා මේ සාංසාරික ගතියෙනුයි ජීවිත හුරුවෙනුයි මිදෙන්න ඕන කියන සිතුවිල්ල උපද්දවන්න. සිතුවිල්ලයි තපර 10ක් යයි. කෙනෙක් කියනවා නම් මට තප්පර 10ක් නෑ ඔබ වහන්සේලා කියන එක වෙනුවෙන් කියලා. එහෙම කෙනෙක් බනහන්න ඕනේ නෑ ඇත්තටම. එයා දෙවෙනියට කරන්න ඕන මොකද්ද? මේ සාංසාරික ගතිය සහ ජීවිත හුරුව කියන එක මම මේකෙන් මිදෙන්න ඕන කියලා අර විමුක්තාර්ථය, මිදීම කියන එකට ධර්මයේ කියන්නේ විමුක්තිය කියලා. විමුක්තිය කියන්නේ මිදෙනවා කියන එකට. විමුක්ති ඥාන දර්ශනී කියලා කියන්නේ මිදීමෙන් මිදුණු බවට නුවණක් එනවා. ඒකට ඥානය කියන්නේ. මම දැන් මිදිලා ඉවරයි කියලා ඥානයක් එනවා. විමුක්ති ඥාන දර්ශන. විමුක්තිය කියන්නේ මිදීම, විමුක්ති ඥාන කියන්නේ මිදුණු බවට නුවණ. කාගෙන්වත් අහන්න දෙයක් නැහැ. මම මිදිලාද දන්නේ දැන් ආඳුරණේ පොඩ්ඩක් මට කියනවාද කියලා ඔය පින්නතුන්ලා ගිහින් මිදුනද නැද්ද කියලා කාගෙන්වත් අහන්න ඕනේ නැහැ. මිදුණු බවට ඔය පින්නතුන්ලා තුලම ඥානයක් එනවා. එහෙනම් දෙවනි එක තමයි සංසාරික ගතියෙනුයි ජීවිත හුරුවෙනුයි මිදෙන්න ඕන කියලා සිතුවිල්ලක් උපද්දවන්න ඕන. දෙක. ඒක තමයි දෙවනි එක. මේ ටික කරලා බලන්න. පොඩ්ඩයි තියෙන්නේ. කාරණා හත කතයි කියන්නේ. මේ කාරණා හත ජීවිතේ පාවිච්චි කරන්න. කවදාවත් ජීවිතේ ප්‍රශ්න නැහැ. මේ කාරණා හත ජීවිතේ දර්ශනී කරගන්න. ජීවිතේ මේක දර්ශනයක් කරගන්න. ගෙදර කිසි කෙනෙක් දැනගන්න එකක් නැහැ ඔබ සෝවාන් කියලා. එච්චරට ප්‍රතිඵල සම්පන්නයි මේ ක්‍රමය. එතකොට එයා සාංසාරික ගතියත් ජීවිත හුරුවත් දෙක අභියෝගයේ විදියට දකින පළවෙනි එක, ඒ අභියෝගයේ විදියට දැක්කම පිරිහිච්ච ඕනම කෙනෙක් ඇතුලේ අභියෝගය පේන්නේ. පිරිහිච්චකමක් පේන්නේ. ඒ අභියෝගය පේන්නේ ගෙදර බිරිඳ තුලේ අභියෝගය පේනවා ස්වාමියාට. ස්වාමියා තුල අභියෝගය පේනවා. එතකොට ඒ අභියෝගය පේනකොට ගරහන්න හිතින්නේ කාටවත්. චෝදනා බලන්නකෝ, අද මිනිසුගේ චෝදනා විතරයි නේ තියෙන්නේ. එළියට ගිහින් බලන්නකෝ, බිරිඳ ස්වාමියාට චෝදනා කරනවා, දෙමව්පිය දරුවන්ට චෝදනා කරනවා, දරුව දෙමව්පියන්ට චෝදනා කරනවා, රටවැසියෝ පාලකයන්ට චෝදනා කර, බොරු චෝදනා විතරයි තියෙන්නේ. ඉතින් චෝදනා කර කර ඒවත් එක්ක හැපි හැපි නිකම් මැරිලා යනවා. ඉතින් මැරිලා නිකම්ම මැරිලා යනවා නම් කමන්නේ සතරපායටත් වැටෙනවා. මේ බුද්ධ ශාසනයක් ඇති වෙලාවක මිනිහෙක් සතරපායට වැටෙනවා කියන එක තරම් අසාර්ථකකමක් නෑ. තව පුදුම අසාර්ථක ජාතියක් දැන් ලංකාවේ බිහි වෙලා ඉන්නේ. හරි අසාර්ථකයි මිනිසුන්ගේ ජීවිත. මේ ස්වභාව ධර්මී පවා ප්‍රකම්පණයට පත් වෙන නිසා යාට යಾದින්නේ. හොඳට බලන්නකෝ, මේ මිනිස්සු හරියට උත්සාහ කරනවා නම් නැගිටින්න අමාරුයි. ඇයි? මේ ස්වභාව ධර්මයේ පවා එයාට එරෙහි ඒකයි. ස්වභාව ධර්මයේ පවා විරුද්ධයි. හරි සැලසුම් තියෙනවා හොඳට. හරි උත්සාහවන්තයි. හරි ජව සම්පන්නයි. හොඳ සැලසුම් තියෙනවා. නමුත් පින්වත්නි එයාට යಾದින්නේ. ඇයි? ස්වභාව ධර්මයේ පවා යාත් එක ගැටුමක් තියෙනවා. හොඳට ස්වභාව ධර්මයේ හිතානුකම්පී කෙනෙක් වෙන්න. ස්වභාව ධර්මයේ හිතවත් වෙන්න. ස්වභාව ධර්මයේ එරෙහි වෙන්න එපා. ස්වභාව ධර්මයේ හිතවත්කම හෝ එරෙහිවකම එන්නේ ඔයාලගේ සිතුවිලි මතින්. සිතුවිලි මතින්. ස්ථිරසාරව ලෝකේ මත පදිංචි වෙලා ඉන්න ඕන කියලා හිතන එක ස්වභාව ධර්මයට එකතු නැහැ. අනි ලෝකේ සියල්ල තුල ඇතිවීමක් නැතිවීමක් නේද කියලා දකින්න රිද්මයක් මනස තුල තිනවන එක් ස්වභාව ධර්මයට එකතුයි. එකතු වුණාට පස්සේ ස්වභාව ධර්ම විසින් තමයි යව නඩත්තු කරන්නේ. බලන්නකෝ පැවිද්දෙක් කවදාවත් කණ්ඩ නැතුව අපවත් වෙන්නේ නැහැ. ඇයි එයා තුල ඕලාරික කාමයන් අතහැරීම සම්බන්ධ අදහසක් මෝරලා ඒකෙන් ස්වභාව ධර්ම විසින් යා ලස්සන්ට පාර හදලා දෙනවා. ලස්සන්ට හදලා දෙනවා. ඒක මහ පුදුම දෙයක්. ලස්සන දෙයක් ඒක. මේනම් දෙවෙනි එක තමයි ඔය පින්නතුන්ලා විසින් මේ අභියෝගයෙන් මිදෙන්න ඕන සාංසාරික ගතියෙන් සහ ජීවිත හුරුවෙන් මිදෙන්න ඕන කියලා සිතුවිල්ල උපද්දවන එක. හැමදාමත් උදේ හවස ඔය පින්නතුන්ලා විසින් ඒ සිතුවිල්ල උපද්දවන්න ඕන. දෙවෙනි එක තමයි ඒ කාරණය. තුන්වෙනි කාරණේ මේ ටික හදාගන්න පොඩි වෙනස්කම් කරගන්න පුංචි වෙනස්කම් කරලා බලන්න ලොකු දියුණුවක් තුන් මාසෙකින් වෙනස් වෙලා ඉඳි. තුන් මාසයක් යන්නෙත් නෑ ඇත්තටම. තුන් මාසයක්වත් යන්නේ නෑ මේ ටික කළොත්. දැන් මේ ලංකාවේ මිනිස්සු මේකක්වත් කරන්නේ නෑ. එනිසා අපිට නම් දැන් ඇත්තටම එළියට බණට යන්නෙත් නෑ. එළියට බණට බොහොම අඩුවෙන් තමයි වඩින්නේ. තෝරලා බේරලා කිරලා මැනලා තමයි බණට වඩින්නේ. කිව්වට යන්නේ නැහැ බණට. අපිව බණකට වැඩම කරගන්න එක අතිශය දුෂ්කර වැඩක් විදිහටයි ලෝකයේ සලකන්නේ දැන්. යන්නේ නැහැ එළියට. හේතුව මේ බොහොම මේ උත්සවශ්‍රීයෙන් ධර්මයේ කියනවා පරණ කුණු වෙච්ච හද මඬල හිම්ම තියාගෙන. ඊට පස්සේ බණ ඉවර වෙලත් ඒ කුණු ඒ විදියමයි. ඇතුලේ පොඩ්ඩක්වත් වෙනස් කරගන්න යාලා ඇස්ති නැහැ. පොඩ්ඩක්වත් වෙනස් වෙලා නැහැ. අර පරණ ගතිය එහෙම්මයි. ඇයි මේවා ජීවිතයේ තුලින් අත්දකින්ද? තුන්වෙනි කාරණේ තමයි මේවා හදාගන්න පින්නවත්නි. තුන්වෙනි කාරණය සාංසාරික හුරුව. මං කියන්නේ සාංසාරික ගතියක් තියෙනවා කියලා. ඒ ගතිය කොහොමද හැදිලා තියෙන්නේ කියලා බලන්න. ජීවිත හුරුව කොහොමද හැදුනේ කියලා බලන්න. අන්න එතන තමයි අපිට උවමනා කරන්නේ බුදුරජාණන් වහන්සේ වදාළ පටිච්ච සමුප්පාද ඥානෙ. පටිච්ච සමුප්පාද නැත්නම් ඔක ලියා ගන්න බෑ. පටිච්ච සමුප්පාදී කියලා එකක් නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරා කියන්නේ. පටිච්ච සමුප්පාදී අංග කීයක් තියෙනවද? දැන් පටිච්ච සමුප්පාදීනි බුදුරජාණන් වහන්සේගේ ප්‍රධාන කියවීම ඒක. බුදුරජාණන් වහන්සේගේ ප්‍රධාන දාර්ශනික හැඩය එච්චරයි. ආය වෙන මොකක්වත් දේශනා කරලා නැහැ. පටිච්චසමුප්පාදේ අංග කීයක් තියෙනවද? 12ක් තියෙනවා. අංග 12 දන්නේ නැත්නම් ලැජ්ජ වෙන්න. පටිච්චසමුප්පාදේ අංග 12යි කියලා දන්නේ නැත්නම් ඒ බෞද්ධයා ඇත්තටම බෞද්ධකම ගැන හරියට ලැජ්ජාවටපත් වෙන්න ඕන. මෙතන හිම ලැජ්ජාවටපත් වෙන්න ඕන ගොඩාක් ඉන්න බව මම දන්නවා. තම ලැජ්ජ වෙන්න ඕන. පටිච්ච සමුප්පාදේ බුදුරජාණන් වහන්සේ අංග 12යි තියෙන්නේ කියලා වදාලා කියන එක දන්නේ නැත්නම් එයා ලැජ්ජ වෙන්න ඕනේ. එයාගේ බෞද්ධකම ගැන එයා හැකිලෙන්න ඕන. එයා දන්න බෞද්ධකමක් නැහැ. එයාට බෞද්ධකම හරියන්නේත් නැහැ. එයාට සෝවාන් වෙන්නත් බෑ. එයාට මගපළත් නැහැ. අඩුම එයාට සුගතියවත් නැහැ. ඇයි? මේ අපි සරණ ගිය බුදුරජාණන් වහන්සේ වදාළ මූලික දේ එච්චරයි වදාළේ. මූලික දර්ශනය. දැන් ඕනම දෙයක දර්ශනය අපි දැනගන්නවා. ඒකේ මූලික කියවීම මොකද්ද කියලා අපි දැනගන්නවා. ඒ මූලික කියවීම අංග 12යි කියලා දන්නේ නැත්නම් එයා බෞද්ධෙක් වෙන්නම බෑනේ. එයා නිකන් ඔය නිකන් උඩු අර්ථයට නිකන් පෙරහැරවල් බලන් දෙයයි, තොරම් බලන් දෙයයි, දන්තල් දෙයි. ඔච්චරයි. ඕවා දන්තල් දෙන්න බෞද්ධ වෙන්න ඕනද? නෑනේ. ඔය දෙන්නේ අන්‍යාගමෙන් වල අයත්. ඒතකොට බුදුරජාණන් වහන්සේගේ බෞද්ධකම ඇතුලේ උපදින්නේ පටිච්චසමුප්පාදේ අංග 12 කියන එකවත් දන්නේ නැත්තම්. එයා හරියටම එයාගේ ජීවිතේ කම්පා වෙන්න ඕන. අහෝ බෞද්ධකම අතහැරුණා කියලා. ඔන්න ඔය පටිච්ච සමුප්පාදය ඕන කරන්නේ මෙන්න මේ තුන්වෙනි ප්‍රශ්නෙට. මොකද තුන්වෙනි කතාව? තුන්වෙනි කතාව තමයි සාංසාරික ගතිය කොහොමද හැදිලා තියෙන්නේ, ජීවිත හුරුව කොහොමද හැදුනේ. ඔක බලා ගන්න. සාංසාරික ගතිය පෝෂණය වෙලා තියෙන්නේ අවිද්‍යාවෙන්. සංසාරේ ගතිය, සංසාරික ගතිගත්වය, තණ්හාවම වැඩෙන විදියට ලෝකේ දිහා බලන බැල්ම, රාග ද්වේෂ මෝහ සහගතව ලෝකයේ දෙස්සට එළඹෙන එක, ඒක හුරු වෙලා අපිට. ඒක හුරු වෙලා දැන් කැමැත්ත කියන එකට අපිට උගන්නන්න ඕනද? අම්මා කෙනෙක් උගන්නන්න ඕනද පුතා මේවට ඔයා කැමති වෙන්න ඕන, මේවට ඔයා කැමති වෙන්න හොඳ නැහැ උගන්නන්න ඕනද? එයා ඉගැන්නුවත් එයා කැමති වෙන්නේ එයාගේ ඇතුළෙන් එන කැමැත්තට අනුව. අම්මා කියන අම්මා උගන්නනවා මේවා තමයි හොඳ මේවා නරක කියලා. නමුත් ඇතුළෙන් හිතෙන් එනව නේද එකක්? හිතෙන් එනවා. අම්මා කැමති ඒවට දරුවා කැමති නැහැ. දරුවා කැමති ඒවට අම්මා කැමති නැහැ. එහෙනම් කැමැත්ත කියන එක සසරින් ආපු එකක්. කැමැත්ත කියන එක සංසාරයෙන් ඇවිල්ලා තියෙන්නේ. එතකොට මේ සංසාරයෙන් ආපු කැමැත්ත අවිද්‍යාව මත පෝෂණය වෙලා. ඒ අවිද්‍යාව පෝෂණය වෙලා තියෙන්නේ කාමාශ්‍රව, භවආශ්‍රව, අවිජ්ජාශ්‍රව, දිට්ඨියාශ්‍රව කියලා ඇතුලේ පල්වෙවි තියෙන කෙලෙස් ටිකක් තියෙනවා. ඒවා සංවර්ධනය වෙලා තියෙන්නේ කාමරාගානුසේ, පටිගානුසේ, මානානුසේ, විචිකිච්ඡානුසේ, බවරාගානුසේ, අවිජ්ජානුසේ වගේ මූලයන් ටිකක් ඇතුලේ තියෙනවා. ඒවත් එක්ක ඔය ඉපදිලා ඉන්නේ. ඒ නිකන් කේන්තියන් උගන්නන්න ඕනේ නෑනේ. පටිගානුසේ තියෙන නිසා ඒකට අදාළ අරමුණු වෙනකොට එකපාර කේන්තියනවා. ඒකෙත් වේවන්තතාවයක් නෙතිනේ. සමහර කෙනෙකුට නිකන් කෙනෙක්ව ඉතාම පීඩාවට පත් කරන්න පුළුවන්. ගණන් ගන්නෑ. ඉගෙන කෙනෙකුට මේ සාමාන්‍යයෙන් පොල්ලක් අරගෙන මේ අතපය කැඩින්න ගහන්න පුළුවන්, එයා තඹයක්වත් මායින් කරන්නේ. ඇයි එහෙම වෙන්නේ? අවිද්‍යාසගතව එයා වඩලා තියෙන පටිගානුසයමයි සසර. ඒ මිනිසයාට එයාගේ හිත කියව ගන්න අපි උගන්නලා නැහනේ. එතකොට මේ අනුසය මතින් මෝර මෝර ආශ්‍රව වැඩිලා ඒවා මත අවිද්‍යාව ගොඩ නැගිලා අවිද්‍යාසහගත සිතකින් සිතින් කයින් වචනින් ගොඩනගාගත් අபிසංකාර වලින් තණ්හාව හදාගෙන ඒ තණ්හාව මතම පීඨා ලෝකයේ දෙස බලාගෙන තණ්හා කරපු ලෝකේ තමන්ගේ වසඟේ තියාගන්න ලෝකේ පැත්තට දුවලා ඒ ලෝකේ පිනිපිනි මැරිලා ඒ ලෝකේ පිනිපිනි මැරෙනවනේ. කිසි මිනිහෙක් සාසක් කරගන්න නැහැනේ ලෝකේ. හොඳට බලන්නකෝ, සතුටු නැහැ නික මිනිහෙකුටවත්. අනේ මට දැන් සනීපට S2 පියාගන්න පුළුවන්, දැන් අද මැරෙනවා කිව්වොත් කිසි ප්‍රශ්නයක් නැහැ. හාඳුරනේ මං ලෑස්ති, මගේ යුතුයකම් වගකී, මගේ වැඩ ඔක්කොම ඉවරයි, දැන් ඉතින් S2 පියාගන්නයි මං බලාගෙන ඉන්නේ කියලා කෙනෙකුට සංසුන්කමක් එනවද මැරෙනේ මරණේ පේනකොට? එන්නේ නැහැ. හරිම නොසන්සුන්නේ මරණේ ඉස්සර. ඇයි? අපේක්ෂාවන් සමෘද්ධිමත් කර ගැනීමට බලාගෙන ඉන්නවා. අපේක්ෂාවන් ඉවර නැහැ. අපේක්ෂාවන් සමෘද්ධිමත් කරගන්න ලෝකේ දිහා බලාගෙන නිදල්වගෙන ඉන්නවා. තවත් තණ්හා කරන යාට රූප පේනවා. තණ්හා කරන ශබ්ද, තණ්හා කරන ගඳ සුවඳ, තණ්හා කරන රස පහස, තණ්හා කරන සිතුවිලි තියෙනවා. ඒවට හරියන ලෝකේ මුණ ගැහෙනකන් එයා ඇස්තරගෙන බලාගෙන ඉන්නවා ලෝකේ දිහා. පින්වත්නි, ඔය ඇස්තරගෙන බලාගෙන හිටියට කවදාවත් සතුටු කරලා ඉවර කරන්න පුළුවන් හිතක් නම් ඔයාලට නැහැ. හැමදාමත් සිත අලුත් සතුටක් හොයන ලෙස ඔබටගෙන් ඉල්ලා සිටිනෝ. කිසි මිනිහෙක්ගේ ජීවිතයේ සම්තෘප්තිමත් නැහැ. මේ ජීවිතය ඇතුලේ පින්වත්නි කවදාවත් සතුටු වෙලා ඉවර වෙන්න බෑ. අලුතෙන් සිත අරමුණු පස්සේ දුවන ලෙස ආයාචනා කරනවා. එහෙමනම් මෙන්න මේ සංසාරයේ ආපු ආශ්‍රව මතින්, අනුසය මතින්, අවිද්‍යාව මතින්, අபிසංකාර මතින්, ඒවා මත ගොඩ නැගිච්ච අරමුණු පස්සේ දුවන ගමන් ඒවට තණ්හාව කරන මතින්, තණ්හාව කරපු ලෝකේ හොය හොයා ඉද්දි වල මැරිලා තියෙන ගිය ජීවිතේ. තණ්හාව ගෙවලා දාලා මැරිලා නැහැ. ගෙවලා දෙන්න නම් මේ එන්නේත් නැහැ. තණ්හාව ගෙවලා දාලා අපිට මැරෙන්න බැරි වුණා. අපි තණ්හාවෙන් ලෝකේ හොය හොයා ඉන්න වෙලාවක තමයි මැරිලා තියෙන්නේ. ඒ මැරෙනකොට ඇතිවෙච්ච තණ්හාසහගත සිත, අවිද්‍යාසහගත සිත, අபிසංකාර මත පිහිටපු සිත තමයි ප්‍රතිසන්දිය ගර්භාෂයකට ඔය බැහැගෙන තියෙන්නේ. ඒ ගර්භාසයකට බැහැගත්ත සිත ඇතුලේ ඕලාරික කෙලිස්සහගත සිතුවිලිත් එක්ක තමයි අපිට අපේ ජීවිතේ ගෙවන්න වෙලා තියෙන්නේ. එබඳු සිතුවිලිත් එක්ක අපිට අපේ ජීවිතේ ගෙවන්න වෙලා. එබඳු ඕලාරික ව්‍යාකූල සිතුවිලිත් එක්ක අපිට අපේ ජීවිතේ ගෙවන්න වෙලා. එබඳු සිතුවිලි මත, එබඳු ව්‍යාකූලත්වයක් මත පිහිටපු අපට මේ ප්‍රශ්නේ විසඳ ගන්න ගොඩාක් අමාරු වෙලා. ඒ නිසා මෙන්න මෙබඳු தত্ত্বයක් තියෙනවා. හැබැයි ඒ தত্ত্বය මතම ඒ தত্ত্বේ සසරින් ගినాපු ගතිය කියන්නේ ඕකට ජීවිත හුරුව, මේ ජීවිතේ හුරුව වෙලා තියෙන්නේ පින්වත්නි ඒ ගినాපු හුරුවත් එක්කම සංඥා විපල්ලාස, චිත්ත විපල්ලාස, දිට්ඨි විපල්ලාස වලටපත් වෙලා මම මගේ කියලා ගන්න පුළුවන් විදියට ලෝකයක් පේන්න පටන් අරන් මට ඒ ලෝකයේ මම මගේ කියන ගතිය ඇතුලේ මඳුනාගෙන සංඥා විපල්ලාස අඳුන ගන්නකොට අවුල් වෙලා අඳුනගත්ත ලෝකයේ ඇතුලේ මමත් ඉන්නවා මගේ කියලා ගන්න පුළුවන් ඒවත් ලෝකේ තියෙනවා. ඒක ඇතුලේම චිත්ත විපල්ලාස වලටපත් වෙලා රාගයේ උපද්දවන්න පුළුවන් මට්ටමේ අරමුණු හම්බ වෙනවා. ද්වේෂයේ උපද්දවන්න පුළුවන් මට්ටමේ අමනාප අමනාප අරමුණු මුණ ගැහෙනකොට මනාපය උපදිද්දි රාගය ඇති වෙනවා. අමනාප ලෝකයේත් එකතු වෙනකොට ද්වේෂය ඇති වෙනවා. රාග දේශ පදනම් කරගෙන ලෝකේ මත එළඹෙනකොට රාගයේ සාපදනම් වෙච්ච ලෝකේටත් ප්‍රතිචාර දක්වන්න හිතෙනවා. දේශේ පදනම් වෙච්ච ලෝකේටත් ප්‍රතිචාර දක්වන්න හිතෙනවා. ඇත්තටම වර්තමාන ගතිය, වර්තමාන ජීවිත හුරුව ඔන්න ඔය මතින් ගොඩ නැගිලා තියෙන්නේ. මෙන්න මේ විදියට අපිට පටිච්ච සමුප්පාද මේක තේරෙන්නේ නැහැ. යම් කිසි පටිච්ච සමුප්පාද දැනුමක් නැත්නම් මැති කෙනෙක් ඉන්නවනම් හොයා අහන්න බන. පටිච්ච සමුප්පාදේ ගැන දේශනා කරපු දේශනා විතරක්, අපි දේශනා කරපුවා විතරක් 10-15,000කට වඩා YouTube එකේ තියෙනවා. වැඩි වුණත් අඩු නැහැ. පටිච්චසමුප්පාදය ගැන විතරක් කරාපුවා. ඒ නිසා පින්නොත් මේක තේරෙන්නෙම නැත්නම් අහන්න ගිහින් එතකොට තේරේවි ජීවිතේ හුරුව කියන්නේ මොකද්ද, සසර ගතිය කියන්නේ මොකද්ද කියලා තේරි. මෙන්න මේ විදියට හේතුඵල සහිත විමසලා බලද්දී ඔය පින්නතුන්ලාට, ඔය පින්නතුන්ලාගෙම ප්‍රශ්නයක් පෙනේ, වෙන මොකුත් පේන්නේ. ඔන්න ඔය විදියට ජීවිතේ විමසා බලන එක තමයි තුන්වෙනි එක. එහෙනම් පළවෙනි එක මොකද්ද? පළවෙනි එක අභියෝගය දකින්න එක. අභියෝගේ මෙහි අභියෝග නෙමෙයි, සාංසාරික ගතියත් ජීවිත හුරුවත් තමයි මම මුණ දෙන අභියෝගේ. ඕනම වෙලාවක මම කනපිටට ඇරෙන්නේ මේ ගතිය නිසා, මේ හුරුව නිසා කියලා බල දකින්න එක. දෙවැනි එක මොකද්ද? මේකෙන් මිදෙන්න ඕන. ඇයි? නැත්තම් හැමදාමත් දුක විතරයි. දුකෙන් හැමදාම දුක. අද බලන්න ඔයාලගේ හිත දෙස. අපේක්ෂා දල්වගෙන දුක මත පිහිටලා දුකට වඩා වෙන මොකක්වත් ඔය හිතේ නෑනි පින්වත්නි. බණ ඉවර වෙච්ච ගමන්ම පින්වත්නි දුකට පදනම් වෙච්ච ලෝකේ හොයාගෙන ආයෙත් යන්න හිතෙන්නේ නැද්ද බලන්න? හුරුව. අපිට එහෙම හිතෙන්නේ නෑනි. අද මම මේ දේශනාව ඉවරලා එනකන් කිසි කෙනෙක් මඟ බලාගෙන නැහැ. ඒක මොන්නතරම් මිහිරි දෙයක්ද? මා උදෙසා කිසිම ලෝකයක් බලාගෙන නැහැ. ලෝකයක් මා උදෙසායි කියලා අබමල් රේණුවක්වත් මට නම් හිතෙන්නේ නැහැ. ඒක කොච්චර මිහිරිද? ඔයාලට පුළුවන්ද? අද මේ බණ ඉවර වෙච්ච ගමන්ම ඔයාලට පුළුවන්ද මෙතන තවත් පැය 3-4ක් කමන්නේ නැවෙ ඉන්නවා කියලා ඉන්න පුළුවන්ද? ඉන්න බෑ. ඔයාලට දරුව මතක් වෙනවා, බිරිඳ මතක් වෙනවා, ස්වාමියා මතක් වෙනවා, ගෙදර මතක් වෙනවා. සාමාන්‍ය කාම ලෝකයේ කෙනෙක් ඕලාරික කාමයන් ටිකවත් අතහැරලා නැති කෙනෙක් හවස් වෙනකොට එයා යන්නේ ඉක්මනට ගෙදරට. ගෙදර මතක් වෙන්නේ නැති එකම කොච්චර සුන්දරයිද? පැවිද්දෙක් පිළිවෙත් පුරන්න ඕනේ නැහැ. පුංචි හාමුදුරුවෝ කෙනෙකුට පවා අපි ගරු කරන්න ඕනේ ඒකයි. ඇයි? හවස් වෙනකොට අම්මව හොයාගෙන යන්න හිතෙන්නේ නැති එක? ගෙදර හොයාගෙන යන්න හිතෙන්නේ නැති එක? ඒකට අපි ගරු කරන්න ඕනේ පැවිද්දි වෙච්ච පුංචිම කෙනා පවා ඕලාරිකෝ කාමයන් අතහැරපු ජයග්‍රහයකෙක්. ඕලාරික කාමයන් කියලා තියෙනවනේ. ඒක අතහැර ගන්න බෑනේ. සාමාන්‍ය මිනිස්සෙක් වැඩ ටික කරලා ඉවර වෙච්ච ගමන ඉක්මනට බෑග් එක තරන් දුවන්නේ ගෙදරනේ. එයා ගෙදර කියලා හිතන්නේ මහා ආස්වාද තැනක් විදියටනේ. මේ පැවිද්ද කියන්නේ පින්වත්නි හවස් වෙනකොට අම්මව මතක් වෙන්නේ නැති එක, ගෙදර මතක් වෙන්නේ නැති එක, ගෙදර උයන පීනේම මතක් වෙන්නේ නැති එක. හවස් වෙනකොට ඒක යන්නේ පින්වත්නි පැවිද්දෙක්ගේ ඕලාරික කාමයන් අතහැරිච්ච එකට පවා පිහිස නමන්න ඕන. අපිට ඒකවත් කරගන්න බැරුව ඉන්නේ. කාමයන් විදර්ශනා කරන්නේ කොහොමද? ඒකවත් කරගන්න බැරි කෙනෙක්. එහෙනම් පින්වත්නි තුන්වෙනි කාරණේ තමයි ජීවිතය කියන්නේ ජීවිත හුරුව විමසලා බලන එක පටිච්ච සමුපාදයෙන් සසර ගතිය විමසා බලන එක. ඒක තමයි තුන්වෙනි එක. හතරවෙනි කාරණේ පින්වත්නි ඒ ශ්‍රාවකයාට දැන් මේ ජීවිත හුරු ඇතුලේ ගොඩනැගිච්ච යුතුයකම් කියලා තියෙනවනි කොටසක්. යුතුයකම් කියලා අපි කියන්නේ. අම්මට දරුවෝ වෙනුවෙන් යුතුයකම්, දරුවන්ට අම්මා වෙනුවෙන් යුතුයකම්. ඒ ටික වෙනදටත් වඩා හොඳට කරන එක. යන්න ඒකයි මම කිව්වේ ඒක අතෑරලා වෙන එකක් කරන්න එපා. වෙනදටත් වඩා හොඳට කරලා ඒ කරනකොට හිතන්ද මේ අතෑරෙන්නේ මගේ ජීවිතේ කියලා. යුතුකම් කියලා හැමදාමත් කරන්න වෙලා තියෙන වැඩ අතර අතෑරින්නේ මගේ ජීවිතය කියලා හිතන්නේ. අම්මා වෙනුවෙන් දරුවාට යුතුකම්, දරුවා වෙනුවෙන් අම්මට යුතුකම්, බිරිඳගේ ස්වාමියාට යුතුකම්, ස්වාමියාගේ බිරිඳ යුතුකම් කියලා අපි මේ හදාගෙන අපි ලියාගෙන කොලේක මේ ටික අපි ස්වාමියෙක් නම් මේ ටික වෙන්න ඕන කියලා මිහි ලෝකයා විසින් සම්මත කරගෙන, බිරිඳක් නම් මේ ටික වෙන්න ඕන කියලා මෙහි ලෝකෙ මිනිස්සු හදාගෙන, ඒවා ලෝකේ පරමාර්ථ නෙමෙයි, මෙහි අය සම්මත කරගෙන. බිරිඳ කරන්න ඕන මේ ටික, ස්වාමියා කරන්න ඕන මේ ටික මෙහි අය හදාගෙන. ඒ හදාගත් ඒවා ටික වෙනදටත් වඩා හොඳට ඔයාලා කරන්න ඕන. ඒ කරන ගමන් කරලා නවතින්න හොඳ නෑ. කරන ගමන් හිතන්න යුතුයකම කියන්නේ ජීවිතය අතහැරීම. ඇයි? යුතුයකම කියන්නේ පින්වත්නි යාගේ ජීවිතය අතහරින එකට. මහත්තේ කෝච්චියේ බොහොම අපහසුවෙන් ගිහින් උදේට වැඩට ගිහින් ආයෙත් හවස කෝච්චියෙල්ල ගෙදර එනවා කියන්නේ එයා යුතුයකම කියලා හිතුවට එයා සුවපහසු ජීවිතය අතහැරලා. කෝච්චිය යන මිනිහෙකුට මොන සුවපහසුවක්ද? තෙරපිච්ච විඩාඹර දාඩිය දාගෙන ඉතා පීඩාකාරීව කෝච්චියේ ඉඳලා කොළඹ ඉඳලා පින්වත්නි පානදුරට යනකොට එයා කොච්චර සන්ධ්‍යාවේ විඩාවටපත් වෙලාද? හරිම මහන්සියට. ඒ මහන්සිය වෙනුවෙන් එයා හෙටත් ඒක බාරගන්නේ ඇයි? යුතුකමට. අනේ ගෙදර අයට කණ්ඩ දෙන එක මගේ යුතුකමක් කියලා හිතාගෙන එයා කෝච්චියට ගොඩ වෙන්නේ. ඒකෙදි එයා අතෑරී සුවපහසු ජීවිතය. එයාගේ කාලේ කෝච්චියට අතෑරලා. දාඩිය දාගෙන කෝච්චියට ගොඩ වෙනවා. එයා සුවපහසු ජීවිතය අතෑරලා. එයා කැමති සුවපහසුවෙන් ගෙදරට වෙලා නිදාගන්න එයා රුචි කරනවා. අනේ එයා සුවපහසු නිින්දා අතෑරලා. ඒ සුවපහසු ජීවිතේ අතහැරෙන කෑල්ල දිහා බලන්න. යුතුයකම කියන්නේ අතහැරීමටමයි කියලා හිතන්න. යුතුයකම කියන්නේ යන් කවර දෙයකටවත් නෙමෙයි අතාරින කමට. මේ අතහැරිනවා කියන්නේ නිවනම නේද කියලා හිතන්න. ඇයි? නිවන කියන්නේ අතහැරීමේ උච්චතම අවස්ථාව. අතාරිනවා කියන එකටයි නිවන කියන්නේ. එහෙනම් මම මේ යුතුයකම කියලා වඩන්නේ කරන්නේ යුතුකම් කියලා මම කරන්නේ අතාරින එකමයි. මට මගේ සුවපහසු ජීවිතයේ කාලයේ ශ්‍රමය දාඩිය නිින්ද බඩගින්න මේ ඔක්කොම අතාරිනවා. හරි යමන් වෙලාවට කන්නේ නැහැ. ගෙවදර මිනිසුන් කන්න දෙන්න කියලා හිතාගෙන. අම්ම කෙනෙක් උදේට උයලා යා කන්නේ මුලින්ම. ගෙදර අයට මදි වෙයි කියලා හිතාගෙන ඉතුරුනොත් කනවා කියලා හිතා දා ගන්නවා. ඒක අතහැරීමක් නෙමෙයිද? ඒ අතහැරීම දෙස හැමදාමත් බලන්න. ඒ අතෑරීම දෙස බල්ල හිතන්ඩ බුදුරජාණන් වහන්සේ අතෑරීමටමනේ නිවන කියල වදාලි කියල හිතන්ඩ. එතකොට එයාට යුතුකම අතරින් අතහැරීමේ නිවන් මාර්ගයට යා එකතු වෙනවා. නිවන් මාර්ගයට එකතු වෙනවා. ඒ අතහැරෙන එක දිහා බලලා අරී සතුටුවෙන්ඩ. අතෑරීම කියන්නේ නිවන. මම මේ කෝච්චියට නෙමේ ගොඩ වුණේ නිවනටයි ගොඩ වුණේ වගේ දැනී එදාට. මම මේ කෝච්චියේ නෙමෙයි බහලා යන්නේ දිව්‍ය විමානයකින් බහලා යනවා වගේ දාට දැනි රසයි ජීවිතේ. එතකොට හරි රසවත්. අන්නේ අතහැරුණු සිත දෙස බලන්න දැන්. පස්සෙනි කසහැරුණු හිත දෙස බලන්න, අතහැරෙන සිත දෙස බලන්න. සැපේ කියලා මගේ සැපේ අතහැරීම කියන එක අතහැරෙනකොට ඒ අතහැරිච්ච සිත දෙස බලන්න. ඒ අතහැරෙන සිතට කියන්නේ විමුක්ත සිත කියලා. කාලේ ශ්‍රමයේ ධනේ ඔක්කොම අතහැරෙනවා කියලා බලන්න. ඒ අතහැරෙන මට්ටමේ සිත දෙස බලන්න. ඒකට එක්තරා විමුක්ත සිතක්, මිඳුනු සිතක් එක්තරා වෙලාවක. ඒ අතහැරෙන සිතද අනිත්‍ය වී යන ආකාරයම් කෙනෙක් බැලුවොත්, ඒ අතහැරෙන සිත පවා මම නෙමෙයි, මගේ නෙමෙයි, මගේ ආත්මේ නෙමෙයි කියලා අනාත්ම වශයෙන් බැලුවොත්, මේ අතහැරෙන සිතටවත් වටිනාකම දෙන්න ඕනේ, මේකත් අතහැරලා දාන්න ඕනේ කියලා අතහැරීම විතරක් දකිමින් ඉතුරු සියල්ලම අතහැරලා දාන මට්ටමට ඔයාලගේ ඇතුළාන්තේ හැදුනොත් අන්නේ හැදෙන මට්ටමේදී සෝවාන් වෙනවමයි පින්වත්නි. මෙන්න මේ විදියට. එතකොට දැන් බලන්න, යා අමුතුවෙන් ඇඳුම් වෙනස් කළෙත් නැහැ, කන විදිය වෙනස් කළෙත් නැහැ, වාඩි වෙන විදිය වෙනස් කළෙත් නැහැ. එයාගේ තියෙන මෝස්තර එක එක දේවල් තියෙනවනේ ගිහියොන්ට, එයා ස්ටයිල් තියෙනවා, එක එකවත් තියෙනවා, ඒවා මොකක්වත් වෙනස් කළේ නැහැ. එයාගේ චින්තනය විතරක් වෙනස් කරගත්තා. එතකොට ගෙවල් වලින් ෆෝවාන් වෙච්ච අය බිහිවේ. ඒ ගෙවල් වල ගිහි ජීවිතේ ගත කරන අය තුල රළු නීවරණ කැඩිච්ච මිනිස්සු තනින් තන හම්බ වෙයි අපිට. හැබැයි මේක පුරුදු කරන අය අතරින් විතරක්. ඒ නිසා මේක ලස්සන කතාවක්. මේ බුදු එකතු වෙලා බලන්න පින්වත්නි, පුදුම ආස්වාදයක් උපදී. ධර්මාස්වාදයට වඩා මුකුත් හිතේ පවතින්නේ බඳු දක්ෂ ශ්‍රාවකත්වයක් පිණිස මේ හෝරාවක බුද්ධ දේශනාව ඔය පින්නතුන්ලා සියලු දෙනාටම උපකාර වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. පින්වත්නි, අද දේශනාවේ දායකත්වය ගම්පහ බැන්ඩිය මුල්ල නොම්බර 225 C2 නිවසේ පදිංචි චන්ද්‍රලාල් අබේසිංහ, ගයත්‍රී නිශ්ශංක, සසින්දු, කාවින්ද්‍රා, නිලේන්ද්‍රි කියන දියණිවරු සහ පුතුන්, ඒ මහත්මා නෝනා මහත්මිය ඇතුළු පිනුතුන් එකතු වෙලා බොහොම ශ්‍රද්ධාවෙන් මේ දේශනාවට සම්බන්ධ වෙනවා. චන්ද්‍රලාල් අබේසිංහ මහත්මා ප්‍රධාන මෙතනට සම්බන්ධ වී සිටින සියලුම දෙනාට අපි ආශිර්වාද කරනවා. ජීවිතාවබෝධය, ධර්මාවබෝධය පිණිස මේ කුසල් උපකාර වේවා. සියලු දෙනාගේම ජීවිත ධර්මයෙන් ආලෝකමත් වේවා. කායික මානසික සුව සහනය වේවා. හැම දෙනාගේම ජීවිතවල ඉන්න මට්ටමේදීම රළු නීවරණ කඩල මඟඵල උපදවා ගැනීමට මේ කුසල් බලවත් වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. බලාපොරොත්තු වෙනවා 1996 ජනවාරි මාසේ පළවන දින පරලෝ සැපත් WSM අබේසිංහ පියතුමාට, එවැගේම 97 ඔක්තෝබර 20 දින පරලෝ සැපත් BM සීලවති මෑණියන්ට, එවගේම පරලෝ සැපත් දිනිදු පුතණුවන්ට, ඊ ප්‍රේමලතා ඥාතිවරියට, AV ගුණතිලක පියතුමන්ට, DG දෙනවක මැණිකේ මෑණියන්ට, JMDB ජයසිංහ මහත්මයාට, රාණි ලෝගුස් මහත්මියට, සියදෝරිනා මෑණියන්ට, H ගිරිගෝරිස් පෙරේරා පියතුමන් ඇතුළු පරලෝක ප්‍රාප්ත ඥාතීන්ට සහ චන්ද්‍රලාල අබේසිංහ මහත්මයාගේ නමින් මියගිය සියලු ඥාතීන්ට අනුමෝදන් වේවා. ඒ පවුලේ පරම්පරාගතව මියගිය සියලු ඥාතීන්ටත්, මෙතනට රැස්වුණු පින්නතුන්ගේ නමින් මිය පරලෝකයේ සියලු ඥාතීන්ටත් අනුමෝදනා වේවා. සියලු දෙනාගේම භවගාමී ජීවිත සුවපත් කර ගැනීමට මේ ධර්ම දානමේ කුසල් හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ධර්ම ශ්‍රවණීට රැස්වුණු සියලු දෙනාටත්, දායකත්වයේ දරූ පින්තුන්ගේ පවුල්වල සියලු දෙනාටත්, ලංකාවේ ලෝකයේ විවිධ තැන්වල ඉඳලා මේ දේශනාවට අවධානය යොමු කරන සියලු පින්තුන්ටත් මේ කුසල් බලවත් වේවා. සියලු දෙනාගේ ජීවිත ධර්මයෙන් ආලෝකමත් වේවා. සුවසේම මාර්ගඵල පූර්ණේ කරගන්නට මේ දේශනා මේ කුසල් දේශනා පාරමිතාවක් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. එත් එක්කම මේ කුසලානිසංස ධර්මයන් දේශකයන් වහන්සේ වෙච්ච අපටත්, සියලු මහා සංඝරත්නයටත්, අපවත් වී වදාළ ලක්වාසි ලෝකවාසී සියලු පූජනීය මහා සංඝරත්නයටත්, පසුගියදා අපවත් වුණු නා වූ නාරාණ්‍ය සේනාසනී වැඩ සිටි පින්වත් ස්වාමින් වහන්සේලාටත් මේ සියලු කුසලානිසංස ධර්මයන් නිවන් පිණිස බලවත් වේවා කියලා අපි අදිෂ්ඨාන කරමු. සතරවරං රජ දරුවන්, සක්දිවිඳුන් ප්‍රදාන සියලු දිව්‍ය රාජ මණ්ඩලවලටත්, බ්‍රහ්ම රාජ මණ්ඩලවලටත්, තවීචී පටන් බවාග්‍රය දක්වා විහිදී පැතිරි පවතින පෙනෙන් නොපෙනෙන හැම දෙනාටමත් මේ කුසල් නිවන් දොරටුවක් වේවා. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ත්වං සදා. ඔබ හැම දිනාටම තෙරුවන් සරණයි.
රාගක්ඛයෝ නිබ්බානං